Order, please. Katanaika Varaya Visin Lipilekana Di Piriganvima. Sri Lanka Prajasantravadi Samajavadi Janaraje. Andrukam Vyavastave Hatariseka A Haya Vyavastha Prakarava. Didas Dahata Bashia, Didas Dahata Ekai Eka Sita, Didas Dahata Dulai Tiseka Sandaha Mudal Commission Sabhave Kari Sadhana Vatama Midripat Karami. Lipilekana Di Piriganvima Garu Sancharaka Sangwadana Vanajivi Saha Christian Vagin Katitu Amatituma.
Karuni Oja Katanaika Tumani, Didas Dahata Varshe Sandaha, Christiani Agamika Katitu Department, Varshika Karisad and Varta, Mamidripat Karami, Emma Vartava, Taruna Krida, Kalaha, Urumian Piribanda, Anshika Addiction, Karak Sabahi, Yomukari Tue, Mamiojana Karami.
Garu Mudala Matituma,
Oja Katanaika Tumani, Didas Dahata Varshe Sandaha, Comptroller General Karyale, Karisad and Vartava, Didas the Hat Varshe Sandaha Jati Kayave Department to a Karisadana Vartava Saha, Didas the Hat Varshe Sandaha Niti Katu to Department to a Karisadana Vartava Mamidripat Karami, Emma Varta, Raja Mudal Piribanda Karakasabah with the Mukalitway, Amyojana Karami,
Garu Abhyantara Saha, Swedish Katil Saha, Palat Sabah, Palat Pal Amatituma,
Garu Nyoja Katana Katumani, Didas the Hat Varshe Sandaha, Kirinochi District Lakam Karyale Karisadana Vartava. Aginum Vartava Didas the Hat Varshe Sandaha, Polonaru District Lakam Karele, Varshika Karisadana Vartava Haginum Didas the Hat Varshe Sandaha, Kagala District Lakam Karele, Varshika Karisadana Vartava Haginum Didas the Hat Varshe Sandaha, Munragala District Lakam Karele, Varshika Karisadana Vartava Sahaginum Didas the Hat Varshe Sandaha, Mulatu District Lakam Karele, Karisadana Vartava Haginum Didas the Hat Varshe Sandaha Puttalam District Lakam Karele, Varshika Karisadana Vartava Haginum Didas the Hat Varshe Sandaha Kurunegala District Lakam Karele, Karisadana Vartava Haginum Didas the Hat Varshe Sandaha Nurelia District Lakam Karele, Varshika Karisadana Vartava Haginum Didas the Hat Varshe Sandaha Mahanura District Lakam Karele, Varshika Karisadana Haginum Vartava Didas the Hat Varshe Sandaha, Ampara District Lakam Karyale, Varshika Karisadana Vartava Haginum, Saha, Didas the Hat Varshe Sandaha, Pujilan Liapanchirimi Department Way, Karisadana Vartava, Mamidripat Karami, Emma Varta, Abhyantara Paripalaneha, Raja Kalamana Karne Piribanda, Anshika Addiction, Karakasabha with Mukalitway, Mamayojana Karami.
Garu Krishikarma, Pashasampat Sangwadana, Varimaga Saha, Divara, Jayasampat Sangwadana Matuma.
Garu Niyojaka Kathanayaka Tumani Didas Dahata Varshe Sandaha Kushikarma Grami Arthika Katutu Pasampas Samvardhana Varimarga Saha Divara Jalaja Sampas Samvardhana Amatyanse Divara Anshe Varshika Karyasadhana Vartava Mama Idiripat Karami. Ema Vartava Tirasara Samvardhana Ha Parisara Ha Saha Swabhavika Sampat Pilibanda Anshika Adikshana Karaka Sabhavita Yomu Kala Yutuyai Mama Yojana Karami.
Om Stuti Garu Rajya Paripalana Apada Kalamana Karana Grami Arthika Katutu Pilibanda Amatyanse
Oja Katana Katumani, Didas, the Hat of Varshes and the Raja Paripalna, Apada, Kalamanakar, Namatianshe, Varshika Karisadana Vartava Haginum, Mamidripat Karami, Emma Vartava, Abhyantara Paripalniha, Raja Kalamanakar, Piribanda, Anshika Addiction, Karakasabha with Mukalitwe, Mamiojana Karami.
Karavadikarna, Bandanagar, Persaskaramati to me.
Oja Katana Katumani, Didas, the Hat of Varshes and the Mahabarakar Department, Karisadana Varta, Mamidripat Karami. Emma Vartava, Naitika Katitu Dushan, Virodi, Hamadi Katitu Piribanda, Anshika Addiction, Karakasabha with Mukalitwe, Mamiojana Karami.
Garu Tapas, Seva, Muslim Magami Katitu Matituma.
Garunioja Katana Katumani, the Das the Hate, February, Visitung in the Nasir, the Das the Hate, October Dulusin in the Dakpa, Kale Tadala, Rajiginum Piribanda Karakasabha Visin, the Das the Hanami April, Hatravenit in a Parliament to a Tedripatkan Ladder, Ataveni Parliament to a Teveni Sabahavare, Deveni Vartave. Muslim Agamika Sanskriti Katu Department to a Sambandi in Sadhan Karnu Piribandava, Parliament to a Stavar and Yoga Kasi Dhaname in Hatra Prakarava, Nidikshana Saha Ganulabu Kriya Marga Piribanda Varta, Mamidripat Karami, Emma Varta, Raja Ginum Piribanda Karaka Sabahavit Mukalitwe, Mamayojana Karami,
Garu Viduru Sandesh, Videsha Rakyasa, Krida Matituma,
Arunioja Katana Katumani, Didas the Hate, February, Visitung in the Nizida. Didas the Hate October Dolosin in Dakwa, Kale Tadahala Rajiginum Piriban the Karakasabha Visin, Didas the Hanami April Hatravenitina Parliament to Idripat Kanada, Taveni Parliament to Teveni, Sabahavare, Deveni Varta, Videsha Rakia Amatyanse, Sambandin, Sadhan Karno, Piribandava, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119න් හතර ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
අමාත්‍ය මණ්ඩලයේ සමාජික නෝන ගරු කම්කරු වෘත්තීය සමිති සම්බන්ධ අමාත්‍යතුමා
නියෝජ්‍ය කතානායකතුමනි 2017 වර්ෂය සඳහා මිනිස් බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
අමාත්‍ය මණ්ඩලයේ සමාජික නෝන ගරු විද්‍යා තාක්ෂණ හා පරිශන අමාත්‍යතුමා
ගරු නියෝජ්‍ය කතානායකතුමනි 2016 වර්ෂය සඳහා ජාතික මූලික අධ්‍යයන ආයතනයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. එම වාර්තාව අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
බොහොම ස්තුතියි. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 52.6 යටතේ වාතාවරණ පිළිගැන්වීම පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 52.6 යටතේ ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලයේ සංසගත කිරීමේ නමැති පනත් කෙටුම් පත පිළිබඳව ගරු නිවාස ඉදිකරන අමාත්‍යමා විසින් ඉදිරිපත් කරන ලබන වාතාව
ගරු නියෝජ්‍ය කතානායකතුමනි ශ්‍රී ලංකා ඉදිකිරීම් කර්මාන්ත මණ්ඩලය සංස්ථාගත කිරීමේ නැමැති පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 52.6 යටතේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
දිවිනිමර කියෙම කවදද?
මොරු.
හරි. කාර්ය සභා වාතාව පිළිගැන්වීම ප්‍රවාහනය සංනිවේදන පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාවේ වාතාව එම කාර්ය සභාවේ සභාපති ගරු චමල් රාජපක්ෂ මැතිතුමා විසින් පිළිගැන්වීම.
නියෝජ්‍ය කතානායකතුමනි ප්‍රවාහනය හා සංනිවේදනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාව වෙත යොමු කරන ලද මෝටර් රථ වාහන සංශෝධන පනත් කෙටුම්පත 2010 අංක 14 දරන සිවිල් ගුවන් සේවා පනත යටතේ නියෝග 2017 වර්ෂය සඳහා වරාය හා නාවික අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව 2015-16 වර්ෂය සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරී වාර්ෂික වාර්තාව 2015 වර්ෂය සඳහා ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ වාර්ෂික වාර්තාව 2017 වර්ෂය සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව 2017 වර්ෂය සඳහා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව 2015 හා 2016 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ වාර්ෂික වාර්තාව සහ 2014 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් වූ එකේ වාර්තා එකී කාර්ක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
බොහොම ස්තුතියි. කාන්තා සහ ස්ත්‍රී පුරුෂ සමාජ භාවයේ පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාවේ වාතය එම කාර්ක සභාවේ සභාපති ගරු වෛද්‍ය තුෂා විජයමාන මැතිණිය විසින් පිළිගැන්වීම.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි කාන්තා හා ස්ත්‍රී පුරුෂ සමාජ භාවයේ පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාව වෙත යොමු කරන ලද 2017 වර්ෂය සඳහා පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
බොහොම ස්තුතියි. මහජන පෙත්සම් පිළිගැන්වීම ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා.
ගරුණීය කතානායකතුමනි කෝට්ටම විහාන රජමහා විහාරපාරේ 137 තුනදරණ ස්ථානයේ පදිංචි ඒ සමම්ප්‍රේ රොඩ්‍රිගෝ මහතාගේ පෙත්සම පිළිගනිමි.
ගරු සුසන්ත පුංචිනර මැතිතුමා පෙත්සම් තුනයි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි චීන වරාය ක්‍රෙෆන්බර්ග් GF වාඩි යන ලිපිනයේ පදිංචි GA ලක්ෂ්මන් සිල්වා මහතාගෙන් ලැබුණු පෙත්සමත් කුරුණෑගල මීගමුපාර විජේබෑමාවත අංක 235 ලේරක් තුනදරණ ස්ථානයේ පදිංචි IMBRB කොහඹවැල මහතාගෙන් ලැබුණු පෙත්සමත් කන්තලේ මහවීදී අංක 76 දරණ ස්ථානයේ පදිංචි PH අබේවර්ධන මහතාගෙන් ලැබුණු පෙත්සමත් පිළිගන්වමි.
බොහොම ස්තුතියි. ගරු නිහාල් ගලපති මැතිතුමා පෙත්සම් දෙකයි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි ගාල්ල හිරිපුර බද්දේගම් පාර සමන් අංක 43 දරණ ස්ථානයේ පදිංචි BKC ගුණසේකර මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද නාකුල්ගම ගලගම සිරිසෙවන ලිපිනයේ පදිංචි UWAP සිරි මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද පිළිගන්නවා.
බොහොම ස්තුතියි. ගරු KK ප්‍රියදාස මැතිතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි ගිනිගත් වෙන හොරකඩ යන ලිපිනයේ පදිංචි ජේම් සුමනාවතී මහත්මියගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නවා.
බොහොම ස්තුතියි. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ප්‍රශ්නාංක 1 ගරු හේෂා විතානගේ මැතිතුමා.
මම ආරෝ ගරු නියෝජ්‍ය කතානායකතුමනි.
ගරු අග්‍රමාත්‍ය ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපන උතුරු පළාත් සංවන්ද සහ යවන කටයුතු අමාත්‍යතුමගේ නැසීමට
නියෝජ්‍ය කතානායකතුමනි සතියක් කල් ඉල්ලනවා.
ප්‍රශංක දෙක ගරු දයාසිරි ජයසේකර මහත්තුමා. ප්‍රශංක තුන ගරු චමින්ද විජේසිරි මහත්තුමා.
මම ආන ගරු නියෝජක කතානායක.
ගරු මහනගර බස්නාහිර සංවර්ධන අමාත්‍යතුමාගේ නැසීමට
එතුමා සතියක් කල් ඉල්ලා තිබෙනවා.
ප්‍රශංක හතර ගරු වෛද්‍ය නරින් ජයසිරි මහත්තුමා. ප්‍රශංක පහ ගරු රෝහිණි කුමාරි විජේරත්න මැතිණිය.
මං අහනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි,
ගරු අභ්‍යන්තර සුදේශ කටයුතු සහ පළාත්පාලන පළාත් සභා සහ පළාත්පාලන අමාත්‍යතුමාගේ නැසීමට
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, එතුමියගේ පළවෙනි ප්‍රශ්නය ආ එකට පිළිතුර ඔව්, ඊළඟ එකට පිළිතුර ඇල්කඩුව නගරය තුළ 1984 පෙර ගම් සභා කාර්යාලයේදී ඉදිකරන ලද ජල පහසුකම් සහිත පොදු වැසිකිළියක් පවතී. ප්‍රාදේශ සභා පිහිට වූ පසු මෙම වැසිකිළිය උකුවෙල ප්‍රාදේශ සභා මගින් විටින් විට අලුත් වැඩියාවන් සිදු කර ඇති අතර 2017 වර්ෂයේදී 52,798.60 වියදම් කර රුජු ශ්‍රමය මත වැසිකිළි පෝච්චි ගලවා අලුතින් සවිකර ගෙබිම අයිල්ලල්ලා දිරාපත් වූ දොරවල් ගලවා ඇලුමිනියම් දොරවල් සවිකර නැවත ප්‍රතිසංස්කරණය කර ඇත. ආ එකට පිළිතුර මේ වන විට උකුවෙල නගරය හා ආසන්න ප්‍රාදේශීය නාගරික සංවර්ධන අධිකාරී යටතට පවරා එමගින් උකුවෙල නගරයේ වැඩිදියුණු කිරීම සඳහා වන සැලසුම් සකස් කිරීමට අවධානය යොමු කර ඇති බව මධ්‍යම පළාතේ ප්‍රධාන ලේකම් අමාත්‍යාංශය වෙත වාර්තා කර ඇත. ඈ අදාළ නොවේ.
ඔබතුමාගේ අතුරු ප්‍රශ්නමකුත්
තියෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ස්තුතිවන්ත වෙනවා පිළිතුරු ලබා දීම ගැන. අතුරු ප්‍රශ්නයේ හැටියට උකුවෙල ප්‍රාදේශීය සභාවට සම්බන්ධ නොවුණත් මම දැනගන්න ඕනේ පල්ලේපොළ ප්‍රාදේශීය සභාවේ නව වෙළඳ සංකීර්ණය වෙළඳ සැල් ප්‍රසම්පාදනය කිරීමේදී යම්කිසි අකටයුත්තක් අක්‍රමිකතාවයක් සිද්ධ වෙලා තියෙනවා කියන එක ඒ ප්‍රදේශයේ ජනතාව පැමිණිලි කරනවා. එහිදී එම කමිටුවේ හිටිය අයම විශේෂයෙන් ගරු සභාපතිතුමා එතුමාගේ බිරිඳට කඩයක් දීලා තියෙනවා වෙළඳ සැලක්. එතුමිය ප්‍රජයේ සේවිකාවක් වෙනවා. ඒ වගේම එතුමාගේ සභාපතිතුමාගේ නැගණියත් ප්‍රසම්පාදන කමිටුවේ ඉඳලා තියෙනවා. එතුමියගේ ස්වාමි පුරුෂයාටත් වෙළඳ සැලක් ලබා දීලා තියෙනවා. ඒ වගේම ප්‍රාදේශීය සභා මන්ත්‍රීතුමා ධර්මරත්න මහත්මියත් ඉඳලා තියෙනවා. එතුමටත් කඩයක් ලබා දීලා තියෙනවා. මේ විදිහට ගත්තහම එතන අක්‍රමිකතාවයක් වෙලා තියෙනවා. ඒ පිළිබඳව ගන්නා ක්‍රියාමාර්ගයේ කුමක්ද කියන එක මේ ගරු සභාවට දැනුම් දෙන්න කියන එක මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය හැටියට මම සඳහන් කරනවා. ඊළඟට දෙවෙනි අතුරු ප්‍රශ්නය හැටියට ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපේ විශේෂයෙන් ලග්ගල මැතිවරණ කොට්ටාෂය ගත්තහම බොහොම දුෂ්කරයි. ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ 4ක් තියෙනවා. ඒකේ එහි මාණ්ඩලික නිලධාරීන්ගේ පුරපාඩු විශාල සංඛ්‍යාවක් තියෙනවා. ඒ නිලධාරීන් නොමැතිකම නිසා අපේ ප්‍රදේශවල වැඩ කටයුතු කරගෙන යන්න බොහෝ බාධා සිද්ධ වෙනවා. විශේෂයෙන් මේ ගම්පෙරළිය වගේ සංවර්ධන යෝජනා එනකොට එහිට ඕනේ තාක්ෂණ නිලධාරීන්ගේ අඩුවක් තියෙනවා. ඒ වගේම ගණකාධිකාරීවරුන්ගේ අඩුපාඩු හිඟතාවයක් තියෙනවා. බොහෝ අය ඇවිල්ලා වැඩ බලනවා. එතකොට ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ 2ක විතර 3ක වැඩ බලන්න ගියාම ඒ වගේ කාර්යක්ෂමතාවයේ පිළිබඳ ගැටලුවක් තියෙනවා. ඒ නිසා සංවර්ධන නිලධාරීන්ගේ අඩුවක් තියෙනවා. මගේ මැතිවරණ කොට්ටාෂයේ පමණක් සංවර්ධන නිලධාරීන් 100කට අධික ප්‍රමාණයක අඩුපාඩුවක් තියෙනවා. පිල්ගමුවේ 33ක් අඩුයි, ලග්ගල පල්ලේගම 30ක් අඩුයි. ඒ විදිහට ගත්තහම 100කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. ඒ නිසා කඩිනමින් අපිට ඒ පුරප්පාඩු පුරවලා දෙන්න කටයුතු කරන්න කියන ඉල්ලීමත් මේ වෙලාවේ මම මේ සභාවට ඉදිරිපත්
කරනවා. ප්‍රශංක 7 ගරු ඉෂාක් රහමාන් මැතිතුමා. ප්‍රශංක 8 ගරු කනක හේරත් මැතිතුමා.
මම අහනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි,
ගරු ප්‍රාථමික කර්මාන්ත සමාජ සවිබර ගැනීම අමාත්‍යතුමාගේ නැසීමට
ප්‍රාථමික කර්මාන්ත මැතිතුමා සති දෙකක් කල් ඉල්ලනවා.
ප්‍රශංක 9 ගරු විමල් රත්නායක මැතිතුමා.
මම අහනවා ගරු කතානායකතුමනි,
ගරු සෞඛ්‍ය පෝෂණ දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගේ නැසීමට
එක ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය සහ සෞඛ්‍ය වෘත්ති සම්මේලනය. දෙක රුපියල් මිලියන 6,766,750. තුන ලෝක සෞඛ්‍ය සංවිධානයේ ත්‍රිපෝෂ ලිමිටඩ් ජාතික දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ අධිකාරිය රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව ලාස් ලයිෆ් සයන්ස් පුද්ගලික සමාගම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව වෘත්ති සමිති. එක ලෝක සෞඛ්‍ය සංවිධානය මිලියනයකුත් 584,950. ත්‍රිමෝෂ ලිමිටඩ් රුපියල් 1,40,000. ජාතික දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ අධිකාරිය මිලියනයයි. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නිෂ්පාදන සංස්ථාව 999,975. ලාස් ලයිෆ් සයන්ස් පුද්ගලික සමාගම 105,000. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මිලියනයයි. වෘත්තීය සමිති 1,541,825. හතර ලෝක සෞඛ්‍ය සංවිධානය 143 වන විධායක මණ්ඩලයේ නියෝජ්‍ය සභාපති ධූරයෙන් පිදුම් ලැබීම වෙනුවෙනි. ආ පැනනෝනගේ.
උතුමගේ අතුරු ප්‍රශ්න.
ගරු කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය තමයි, දැන් මෙතන එම උළෙල වෙනුවෙන් මහජන මුදල් යෙදවී තිබෙනවා. අතරම විශේෂයෙන් මා දැනගන්න කැමති මේ ඔබතුමා එක පෞද්ගලික ආයතනයක් කිව්වා. එය ඖෂධ සමාගමක්ද? ඖෂධ සමාගමක් නම් ඖෂධ සමාගමක් විසින් රටේ සෞඛ්‍ය ඇමතිවරයාගේ උත්සවයකට මුදල් හදල් වෙන් කිරීමේ සදාචාරමය දේශපාලන ප්‍රශ්නකුත් මතු කරනවා. මේක මම දැනගන්න.
මේ ඉන්ධන මොකද පෙට්‍රල් මේ සුපර් මාකට්
ඕන ඖෂධ කටයුතු කරන්නේ නැති සමාගම. ගරු කතානායකතුමනි, මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය, ගරු ඇමතිතුමනි, දැන් රටේ විශේෂයෙන්ම දුෂ්කර ප්‍රදේශවල තිබෙන, දුෂ්කර සහ කොළඹින් ඈත නුවරින් ඈත තිබෙන රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවය ලබා ගැනීම දුෂ්කරලා තිබෙනවා. ප්‍රමාණවත් විශේෂඥ වෛද්‍යවරු ඒ ප්‍රදේශයේ ජීවත් නොවීම නිසා. එනිසා මා දන්නවා සමහර කොළඹ නුවර වගේ ප්‍රදේශවල ඉන්න විශේෂඥ වෛද්‍යවරුන් යාපනයට මඩකලපුවට දුරබැහැර ප්‍රදේශවලට අනුයුක්ත කරලා තිබෙනවා සතියට දිනක් දෙකක්. ඒ වගේ මා හොඳින්ම දන්නවා සමහර වෛද්‍යවරු කොළඹඳලා යාපනයට යනවා, ඉරිදා රාත්‍රියේ කෝච්චියේ ගිහිල්ලා සෞඳා බෙහෙත් කරලා එහෙම තමයි එන්නේ. ඒ නිසා මා මොකද මේක අතිවිශාල සේවයක්, මේකෙන් ඒ දුෂ්කර ප්‍රදේශවල දරුවන්ට මිනිසුන්ට ලැබෙනවා. ඒ නිසා මේ විශේෂඥ වෛද්‍යවරුන් මම හිතන්නේ ලොකු පිරිසක් මෙහෙම යනවා කියලා. මේ අය මේ කෝච්චිවල බස්වල යවනවා වෙනුවට මේ අයට විශේෂ ප්‍රවාහන පහසුකමක් සකස් කරන්න කියන ඉල්ලීම මම ඔබතුමාගේ ඉල්ලා සිටිනවා මේ කරන්න කියන ඉල්ලීමත් එක්ක.
ඒක ඉතා හොඳ අදහසක්. මම ඒක ක්‍රියාත්මක කරන්න සම්පූර්ණ මම ක්‍රියාත්මක කරන්න බලන්න.
බොහොම ස්තුතියි. ප්‍රශ්නක 10 ඔබතුමා අතුරු ප්‍රශ්න දෙකක් ඇහුවා. ගරු විමල් රත්නායක මහත්මයා,
ගරු ඇමතිතුමනි, විශාල සෞඛ්‍ය ප්‍රශ්නයක් අනාගතයේදී ඇති වීමට තිබෙන නිසා දැන් අපේ රටේ ජනතාව අර මිය ගියාම මිහිදන් කරන්නේ සාමාන්‍යයෙන් ලී මිනි පෙට්ටිවල. දැන් අදින් අවුරුදු 5කට පස්සේ ලී මිනි පෙට්ටි නැති වුණාම ඒක ඇලුමිනියම් මිනි පෙට්ටි වගේ ඒවයි තැන්පත් කරන සිදුනොත් ඒක සෞඛ්‍ය ආරක්ෂිතද කියන එක දැනගන්න මම කතා කරන්නේ. වඩුමඩු නැති වුණාම ඒක කොහොමද වෙන්නේ?
තර මම නම් හිතන්නේ වඩුබඩු නැති තානම් කිරීමවත් නෙවෙයි කරන්න ඕනේ, පුළුවන් තරම් ගස් වගා කිරීම. වෙනත් රටවල මැලේසියාවේ කරන්නේ එක පැත්තකින් මේ ගස් කපලා ඒක විදේශ විනිමය බවට පත් කරගන්නවා, අනිත් පැත්තෙන් ගස් වගා කරනවා. අපේ රටේ කරන්නේ ගස් වගා කිරීම ගැන කතා කරන්නේ නැහැ, ගස් කැපීම ගැන විතරක් තහනම් නියෝග දීගෙන ඉන්නවා. පරිසරය කියන්නේ ගස් වගා කරන්න ඕනේ පුළුවන් තරම්. වගා කරන ගමන් ඒ තියෙන ඒවා පරණ වෙන ඒවා කපලා ඒකත් මුදල් කරගෙන ඒ ප්‍රදේශයටත් අම්ලියම ගා කරන්න ඕනේ. නැතු මේ වගේ තීන්දුව ගත්තොත් එහෙම මේ රටක් ගෙනියන්න බැරි වෙනවා.
බොහොම ස්තුතියි. ප්‍රශාංක 10 ගරු ජයන්ත සමරේ මැතිතුමා,
ඔබතුමාට මහනුව ගරු
ගරු රාජ්‍ය ව්‍යවසාය කඳ උඩරට උරුමය සහ මානවර සංවර්ධන අමාත්‍යාංශය නැසීමට
Women's Times sir.
ප්‍රශාංක 11 ගරු සුහන්ත පුංචිනේ මැතිතුමා,
මම අහනවා ගරු නියෝජක
ගරු ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රසංස්කරණ අමාත්‍යාංශය නැසීමට
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, A1 පිළිතුර නැත. ඒ අනුව A2 පිළිතුර ඉහත පිළිතුර අනුව අදාළ වෙන්නේ නැහැ. A3 තනතුර සහකාර ඉඩම් කොමසාරිස් සංඛ්‍යාව 2 සිංහල 1 ද්‍රවිඩ 1. රාජ්‍ය කළමනාකරණ සහකාර තනතුරු 4යි සිංහල 2යි ද්‍රවිඩ 2යි සංවර නිලධාරී තනතුරු 7යි සිංහල 1යි ද්‍රවිඩ 5යි මුස්ලිම් 1කෙනයි ජනපද නිලධාරීන් සංඛ්‍යාව 5යි සිංහල 5යි කාර්යාල සේවක සංඛ්‍යාව 2යි සිංහල 2යි මුරකරුවන් සංඛ්‍යාව 1කෙනයි සිංහල 1කෙනෙක් ඉන්නේ රියදුරු 1කෙනයි ඒකත් සිංහල සවිස්තර වාර්තාවක් ඇමුණුම එක හැටියට ඉදිරිපත් කරනවා සභාගත කරන්න.
මුතුබයිගේ අතුරු ප්‍රශ්න?
හතර 2008 වර්ෂයේ සිට මේ දක්වා ඉදිරිපත් වූ ගැටළු පිළිබඳ තොරතුරු ලබා දීම සඳහා මෙම කාර්යාලය ඇති ගොනු විශාල ප්‍රමාණයක් පරිශීලනය කිරීමට සිදුව තිබෙනවා. ඒ සඳහා දිගු කාලයක් ගතවන නිසා 2016 සිට 2018 වර්ෂයේත් ඉදිරිපත් වූ ගැටළු පිළිබඳ තොරතුරු පමණක් ඔබතුමාට දැන් ලබා දෙන්න පුළුවන්කම තිබෙනවා. 2016 වර්ෂයේ ඉදිරිපත් වෙලා තියෙනවා ඉඩම් ගැටලු 11ක්. එයින් විසඳලා තියෙනවා 3ක්. ඔබතුමා අහලා තියෙනවා කොයි ආකාරයෙන්ද සිංහල කවුද දෙමළ කොච්චරද මුස්ලිම් කොච්චරද කියලා. දාස් 16 ඉදිරිපත් වෙච්ච ඉඩම් ගැටලු 11යි විසඳන ලද ඉඩම් ගැටලු 3ක් තියෙනවා. එයින් ද්‍රවිඩ අයගෙන් ඉදිරිපත් වෙලා තියෙනවා 5ක්. මුස්ලිම් අයගෙන් එකක්වත් නැහැ. 2017 ඉදිරිපත් වෙච්ච ඉඩම් ගැටලු වලින් ද්‍රවිඩ අයගෙන් 5ක් ලැබිලා තිබෙනවා. 2018 ඉදිරිපත් වෙච්ච ගැටලු සංඛ්‍යාව 6යි විසඳුම් 1යි ද්‍රවිඩ අයගෙන් 8ක් ලැබිලා තිබෙනවා. 2016-2018 වර්ෂයන් තුළ ඉඩම් සංවර්ධන ආඥා පනතට අදාළව ඉඩම් ආරවුල් සම්බන්ධ ගැටලු 44ක් ඉදිරිපත් වී ඇති අතර ඉන් 50%කට වඩා ගැටලු ඉදිරිපත් වී ඇත්තේ සිංහල ජාතිය නියෝජනය කරන පුරවැසියන්ගෙන්. ඉදිරිපත් වූ ගැටලු 44න් බොහොමයක් පවුලේ ආරවුල් සම්බන්ධයෙන් වන ඉඩම් ගැටලු වන අතර තවත් සමහරක් පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව විසඳුම් ලබා දිය නොහැකි ගැටලු තමයි ලැබිලා තිබෙන්නේ. ඒ නිසා ගැටලු 5ක් පමණක් මේ වෙන විට විසඳා තිබෙනවා. ඒ ටික තමයි ඔබතුමාගේ.
මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය නියෝජ්‍ය කතානායකතුමනි, දැන් අවුරුදු 30ක විතර තිබ්බ යුද්ධයකට නතුවෙච්ච ප්‍රදේශයකින් කොටහක් තමයි තිරුගුණාමල දිස්ත්‍රික්කය. මේ දිස්ත්‍රික්කයේ ඒ කාල සීමාවන් තුළ මිනිස්සු අවුරුදු 30කට ඉස්සල පදිංචිලා ඒගොල්ලෝ ඒ කලබලත් එක්ක ඒවෙන් බේරෙන්න ගියා තිරුගුණාමල දිස්ත්‍රික්කයෙන් පිට. ඒ කියන්නේ හබරන්ට ගියා, ඒ වගේම අනුරාධපුරයට ගියා, හොරෝපතාන, රත්නපුර, ගම්පහවගේ පළාත්වලට. දැන් ඒ මිනිස්සු නැවත එනකොට ඒ බලපත්‍ර තිබ්බ ඉඩංගොල වෙනත් අයෝ පදිංචි වෙලා. මේක පුල්මුඩේ ඉඳන් කොහෙද ඉච්චලම්පත්තු දක්වාත්, ඒ වගේම මොරවැව, ඒ වගේම කන්තලේ, ඒ වගේම තඹලගමුව, ඒ වගේම සේරු විල කියන ඒ හැම වැතිවන්න කොට්ටාසකම ප්‍රාචීනකම් කොට්ටාසෙ මේ ප්‍රශ්නය තියෙනවා. ඒ වගේම තමයි නියෝජ්‍ය කතානායකතුමනි, ගරු ඇමතුමත් දන්නවා කන්තලේ ප්‍රාචීනකම් කොට්ටාසය තුළම තියෙන්නේ අවුරුදු ඒ කියන්නේ DSNක හිටපු අගමැතිතුමාගේ කාලේ පදිංචි කරපු ජනපද. ඒවා ගොවි ජනපද තමයි කාලයාගේ ඇවෑමෙන් මිනිස්සු විසින් සංවර්ධනය කරගෙන ඒවා නගර බවට පත් කරගෙන තියෙන්නේ. කවුරුවක්වත් ආණ්ඩුවෙන්කින්වත් ආයතනයකින්වත් නෙමෙයි. හැබැයි අද වෙනකොට ඒක UDA එක අත්පත් කරගෙන දැන් ඒ මිනිස්සුන්ට ඒ තමන් විසින් සංවර්ධනය කරගත්තු ඉඩංවල ඔප්පුවක් දෙන්නේ නැතුව බලපත්‍රයක් බදු දෙන්න කටයුතු කරලා තියෙනවා. ගෞරව ඇමතුමාට දන්නවා. ඒ වගේම ගෞරව ඇමතුමාත් ඒකට දෙන්න කිව්වා ලේකම්තුමාටයි ඒ ආයතන අයටයි ඒ පිළිබඳ තොරතුරු. ඒ අය විසින් සංවර්ධනය කරගෙන තියෙන ඒවා ඒගොල්ලන්ට ඔප්පු ලබා දෙන්න. මොකද ඒගොල්ලන්ට බදු ලබා දීම ඒ මිනිස්සු ඒ බදු ගෙවන්න කැමතිත් නැහැ. ඒ මිනිස්සුන්ට බදු ගෙවන්න විදියකුත් නැහැ. මොකද ඒ වගේ මිල ගණන් වැඩි. ඒ නිසා මම ගරු ඇමතුමාගෙන් බලාපොරොත්තු වෙනවා අද පිළිතුරක්. ඒ කන්තලේ ඇතුළු ඒ නාගරික සංවර්ධන අධිකාරිය එහෙම නැත්නම් යෝඩි එහෙම නැත්නම් දැන් අර අලුත් ට්‍රම්පික රණවක ඇමතු අමාත්‍යාංශය යටතේ ඒ අපේ දිස්ත්‍රික්කයේ නෙමෙයි මුළු ලංකාවේම මිනිස්සු විසින් සංවර්ධනය කරලා හදාගෙන තියෙන ඒ ඉඩම් වලට ඔප්පු ලබා දෙන්න කියලා. ඒක මම හිතන්නේ ඔබතුමාලගේ මැතිවරණ ප්‍රකාශෙත් ඔබතුමාලා කිව්වා
හැම
කෙනෙකුටම ඉඩමක් ඉන්න අයට ලබා
දෙනවා
කියලා. ඒ පිළිතුර මම බලාපොරොත්තු
වෙනවා. නියෝජ්‍ය කතානායකතුමනි, එතුමා කිව්ව එක කාරණයක්, ඒක පොදු ප්‍රශ්නයක් ඒ ප්‍රදේශයේ තියෙන. යුද්ධෙන් පස්සේ වෙනත් ප්‍රදේශවලට ගිය අයට දැන් නැවත එනකොට වෙන අය අල්ලලා තියෙනවා. ඒ ගැටලු කීපයක් තියෙනවා. අපි ඒක විසඳන්නට දැන් ජංගම සේවා ආදිය පටන් ගන්නවා ඒ ප්‍රදේශයේ. ඒ වගේම ඔප්පු දෙනේ වැඩසටහන අපි අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් පරිදි දැන් රට පුරාම ක්‍රියාත්මක කරනවා. දසලක්ෂයක් ඉඩම් ඔප්පු දෙන වැඩසටහන ත්‍රිකුණාමලෙත් දැන් අපි දහස් ගානකට ළඟදීම දෙන්න ලෑස්ති කරලා තිබෙනවා. ඔබතුමා කියපු ඒ ගැටලු ඔක්කොම අපි සාකච්ඡා කරනවා. අර උපදේශකකාරක සභාවේ කිව්වා වගේ අදාළ අනිත් අමාත්‍යංශත් සම්බන්ධ කරගෙන අපි ඒකට විසඳුමක්
ලබාගෙන ඒගොල්ලන්ට දෙන්න කටයුතු කරනවා කියලා. අන්න ඒක කවද්ද ඔබතුමාට අවසන් කරන්න පුළුවන් වෙන්නේ මේ වසර තුල?
කන්සල්ටේටිව් කමිටියකදී ඔබතුමා ගෙනාපු යෝජනාවනේ.
ඔව්.
අපි ඒකට වැඩපිළිවෙල හදනකොටම දින 59 අපේ ප්‍රශ්නයක් ආව. දැන් ආපහු අලුත් කරලා ඒක දැන් කරගෙන යනවා.
දැන් ඉදිරියට මාස 6ක් තියෙන හින්දා මේ මාස 6 කාල සීමාව තුළ අවසන් කරන්න පුළුවන්
නම් ඉක්මනින් කරන්න තමයි
තියෙන්නේ. මට වඩා ඔබතුමාලට
ඊයේ අපේ සංදීප් සමරසිංහ මන්ත්‍රීතුමාත් ඉල්ලීමක් කරා ඒකට ඉක්මන් කරලා දිනයක් දාගමු කියලා. අපි ඒක දාගෙන ඔබතුමාත් සම්බන්ධ වෙන්න.
බොහොම ස්තුතියි. ප්‍රශාංක 12 ගරු මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා. ඔන්නබට ඩග්ලස් දේවානන්ද.
රිගාඩින් ඒ වර්ඩින් ද්‍රාවිඩර් කියලා පාවිච්චි කර මේ අමතුමා ඒක තමිලර් කියලා කියපු තමයි හොඳ වචන ඒක.
රවිඩ වෙනුවට දෙමළ කියලා කියන්නේ.
හරි.
හරි.
තමිලර් තමිලර්.
ප්‍රශාංක 13 ගරු අශෝක ප්‍රියන්ත මැතිතුමා.
අහනවා ගරු නියෝජ්‍ය කතා
ගරු වැවිලි කර්මාන්ත මැතිතුමාගේ නැසීමට. රාජමැතිතුමා
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මෙතුමාගේ පළවෙනි A1 the climatic situation in Puttalam district from January to April 2019 is a low rainfall situation. It cannot be considered as a severe drought situation. And the rainfall in Puttalam district as per the weekly rainfall data issued by the Department of Meteorology is given below. If you want, I can give the details, honorable member. The January first week 0, the second week 0.2, third week 0.1, fourth week 0, February 36.0, and second week 52.9, third week 33.8, fourth week 0, the March first week and the second week and the third week is 0, but the fourth week 3.9, April first week is 0, second week 20.2, and third week 73.5, and A2, a considerable damage has not been caused to the coconut cultivation. At least a present drought should prevail for more than 60 days to cause a considerable damage to the coconut cultivation due to the drought. When the rainfall pattern is observed during the period from January to April 2019, a considerable rainfall has been received every other month. Under these conditions, as the coconut cultivation is not immensely affected and only a minor stress may cause to the cultivation. A3, the rehabilitation subsidy program for rehabilitation of coconut lands to face with the long-term drought and the irrigation subsidy program for irrigation in coconut lands are implemented accordingly. The following programs are being implemented in Puttalam district in the year 2019. If you want, honorable member, I can give the details. Honorable member, you refer?
Athurpashya Garu Mantrituma.
Namai.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, දැන් මේක අර පසුගිය මාස දෙක තුන කියන කාලේ තියෙනවා. මම හිතන්නේ මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරද්දී මීට අසරකට විතර හේන් ඉදිරිපත් වෙච්ච ප්‍රශ්නයක්. ඒක අර න්‍යාය පුස්තකයට එද්දී ඇති වුණු කාලයත් එක්ක දැන් මේ වෙද්දි වර්ෂාව දේශීය ලැබිලා තියෙනවා. දැන් ප්‍රධාන ගැටලුව තමයි අපේ දිස්ත්‍රික්කයේ පොල් ත්‍රිකෝණයට අයිති දිස්ත්‍රික්කයක්. ඒ වගේම පොල් පරීක්ෂණ ආයතනය පිහිටලා තියෙන්නේ පුත්තලන් දිස්ත්‍රික්කයේ ලුණුවිල කියන ප්‍රදේශයේ. මේ දිනවල වෙද්දී ගරු ඇමතුමා මගේ දිස්ත්‍රික්කයේ සියලුම පොල් වගාකරුවන් විශේෂයෙන් ප්‍රයිවට් සෙක්ටරේ ඉන්න වගාකරුවන් දැඩි ප්‍රශ්නවලට මුහුණ දීලා තියෙනවා. මේ පොල් ගෙඩියේ මිල තමත් පහළ මට්ටමක වැඩිලා තියෙනවා. 21 22 වගේ මිලකට යන්නේ. ඒ වගේම කටුපොල් කිලෝ එකක් රුපියල් 40ක වගේ තමත් පහළ මිලකට යන්නේ. දැන් ඔබතුමා අමාත්‍යංශ මට්ටමින් හොයලා බැලුවත් මෙවැනි මිලකට ඒ පොල් අලවි කරලා ඒ වගේම පොල් වලින් නිෂ්පාදනය කරන කොහොබත් අලවි කරලා වත්තක් නඩත්තු කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් ඒ රජයේ ඉඩමක් වුණත් ලාභයක් ඇතුව දුවන්න පුළුවන්ද කියලා හොයලා බලන්න. ඒ නිසා මම හිතන්නේ පුත්තලන් දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම රටට පොල් සපයන දිස්ත්‍රික්ක අතර එකක් නිසා පුත්තලන් දිස්ත්‍රික්කයේ පොල් කර්මාන්තය රැක ගැනීම සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන රැක ගැනීම රජයක් විදිහට වගකීමක් වෙනවා. මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි වර්තමානයේ ප්‍රයිවට් සහ රජයේ පොල්ලිඩම් මුහුණ දීලා තියෙන ප්‍රශ්නෙම බේරගන්න ඒ අයට යම්කිසි සහනයක් නැත්නම් යම්කිසි වැඩපිළ නැත්නම් මේ මිල ස්ථාවරතාවය පවත්වා ගන්න ක්‍රමවේදයක් අමාත්‍යංශයට තියෙනවද කියලා.
ඔව් ගරු මන්තුමා, මේ හොඳ ප්‍රශ්නේ. මේ පිළිබඳව අපි මේ ගිය සුමානත් ගරු නවින් දිසානායක අමාත්‍යතුමාගේ නායකත්වයෙන් අපි අමාත්‍යංශයේ මේ සම්බන්ධ සාකච්ඡා කරා. ඔබතුමා කියන කැත්ත පහුගිය දවසේ තිබ්බේ ඔය ඩ්‍රවුට් සිටුේෂන් නිසා පොල්වලේ වච්ච ප්‍රශ්නේ අපි සිරෝදරම දන්නවා. ඒකෙන් ගොඩගන්න දැන් රජේ පාලන කරන චිලෝ ප්ලාන්ටේෂන් and කුරුණාගල ප්ලාන්ටේෂන්. ඒ කුරුණාගල ප්ලාන්ටේෂන් ගොඩාක් විදියට අපි ඉම්ප්ලිමෙන්ට් කරලා තියෙනවා කොකරන්ට් මේ කල්ටිවේෂන් එක. ඒ වගේම චිලෝ ප්ලාන්ටේෂන් එකෙත් යම්කිසි 95.5% තරම් අපි දෙවුණු කියන තියෙනවා. පෞගිය දොස්රේ පෞගිය කාලේ තිබ්බේ ප්‍රශ්නට වඩා. ඒ වගේ ඔබතුමා කිය වගේ ඔය සාන ලබා දීම සම්බන්ධව සබ්සිඩි ප්‍රෝග්‍රෑම් එකක් අපි අදලා තියෙනවා ගරුමන්තුමා. ඒක ප්ලාන්ටිං කොකරන්ට් සීඩින් අන්ඩර් රෙගුලර් කොකරන්ට් කල්ටිවේෂන්. ඒ කොකරන්ට් සීඩින් එක 91,745කට ෆිසිකල් ටාගට් එකක් අපි කරලා ඒ කටයුතු කරනවා ගරුමන්තුමා. ඒ වගේම කොකරන් මේ පොඩි ස්මෝල් හෝල්ඩර්ස් කොකරට් ස්මෝල් හෝල්ඩර්ස්ලට මේ කුඩා පොල්වතු පාලන කරන ගොයි මාතරුන්ට කොකරන් හෝම් ගාර්ඩන් කොකරන් සීඩින් එක දාලා තියෙනවා 32,000කට. ඒ වගේම ඉන්ෆිලින් ඉන් කොකරට් ලෑන්ස් ඒක 38,000කට අපි ලෑස්ති කරලා තියෙනවා. ඒ වගේම සබ්සිඩීස් ෆෝ මේන්ටනන්ස් ඔෆ් කොකරට් සීඩින්ස් ඒකටත් කොකරන් සීනික 8,855කට ලෑස්ති කරලා තියෙනවා ගරුමන්තුමා. ඒ වගේම රිහැබිලිටේෂන් ඔෆ් කොකරට් ලෑන්ඩ් ඒක අක්කර 580කට ඔබතුමාගේ ප්‍රදේශයෙන් ඒ කටයුතුත් කරලා තියෙනවා. ඒ වගේම එස්ටබ්ලිෂ්මන්ට් ඔෆ් ඉරිගේෂන් සිස්ටම්ස් ඉන් කොකරට් ලෑන්ඩ් පානීය ජලය සම්බන්ධව ඒ කටයුතු කරන්න පවුල් 571කට කම්ප්ලයින් වෙලා තිනවා. ඒ 571කටත් අවශ්‍ය මුදල් ප්‍රමාණය වෙන් කරලා අවශ්‍ය උපදේශات දීලා තිනවා කොකරට් රිසර්ච් එකෙන් ගාර මන්තුමා. ඒ වගේම සබ්සිඩි ෆෝ ඉන්ටර්ක්‍රොපින් වලටත් අපි 80 ෆැමිලිස් වලින් කම්ප්ලයින් ආවා ඒකටත් අවශ්‍ය කටයුතු කරලා තිනවා. ඒ වගේම කොකරට් මයිට් කන්ට්‍රෝල් ප්‍රෝග්‍රෑම් 55,000කට පැකට්ස් වල ඉඳන් එක ගාර මන්තුමා ඒ කටයුතුත් අපි කරගෙන යනවා.
ඔබතුමයි දෙවෙනි අතුරු ප්‍රශ්නේ. ඔව් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අමාත්‍යංශයේ විශාල වැඩපිළිවෙලක් සූදානමින් සිටින බව පේනවා. නමුත් වැවිලිකරුවන්ගේ තියෙන ගැටලු විසඳන්න කඩිනමින් වැඩපිළිවෙලක් දියත් කළේ නැත්නම් තේපොල් රබර් කැබිලි කිරීමේ අංශයෙන් පරීක්ෂා කරලා බැලුවොත් පුත්තලන් දිස්ත්‍රික්කයේ මේ වෙද්දී පොල් ඉඩම් පාලනය කරගන්න එහෙම නැත්නම් නඩත්තු කරගන්න නොහැකි වීම නිසා ඒ ප්‍රදේශයේ ජීවත් වෙන්නත් වඩා සුදුසු ප්‍රදේශයන් නිසා විශාල ඉඩම් කැබිලි වෙමින් පවතිනවා. මේක සංඛ්‍යාලේඛන දත්ත විදිහට ඔබතුමාගේ අමාත්‍යංශයමයි තියෙන්නේ. තේපොල් රබල් ඉඩම් කැබිලි කිරීමේ කොට මේ දෙපාර්ත් මේ වෙනම ආයතනයක් තියෙනවා සභාපතිවරයෙක් ඉන්න. ඒ ආයතනයේ සංඛ්‍යාලේඛන දත්ත අරන් බැලුවොත් පහුගිය වසරේ විසරක් මේ ප්‍රදේශයේ පොල් ඉඩම් නඩත්තු කර ගැනීම නොහැකි නිසා ඒ ඉඩම් පුංචි කට්ටිවලට කඩලා සමහරට කට්ටි වලින් කට්ටි 100ක් කඩපුවම 10ක් විතර විකුණපුවම මේ මුදල එනවා. කට්ටි හැමම තියෙනවා. මේක විශාල
ප්‍රශ්නයක්
ප්‍රදේශය. ඒ නිසා මේ පොල් ඉඩම්කරුවා ප්‍රයිවට් සෙක්ෂන් එකෙන් තමයි රටේ පොල් ප්‍රමාණය පෙන්වන්නේ. ඉඩංකරුව රැකගන්න ඔබතුමාගේ වැඩපිළිවෙල ඉතාමත් ඉක්මනින් ක්‍රියාත්මක කරන්න නැත්නම් මේ ප්‍රදේශයේ තියෙන විශාල ඉඩම් කැබිලි බවට පත් වෙලා අවසානයේදී අපිට පොල් වගා කිරීමක් නැතු වෙනවා. ඒ නිසා මේ පිළිබඳව වැඩපිළිවෙලක් දියත් කරන්න කියලා ඔබතුමාගෙන් මම ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි.
හරි, බොහොම ස්තුතියි.
මන්තුමා කරු කතානායකතුමනි, මේ පොල් පිළිබඳව විශේෂම වෙබිලි කර්මාන්ත අමාත්‍යංශයෙන් අපි ස්පෙෂල් මොඩල් සිස්ටම්ස් සිස්ටම් we are introducing some new model and we are getting the advice from the research board and now we are implementing and also I'm very much appreciating the honorable member we are doing that in future also we are doing the program and whenever necessary I will report to the parliament.
බොහොම ස්තුතියි. ප්‍රශ්නාංක 14 ගරු ආනන්ද අරුත්ගමගේ මැතිතුමා. ප්‍රශ්නාංක 15 ගරු එස් එම් මරිකාර මැතිතුමා. දෙවැනි වටේ ප්‍රශ්නාංක 2 ගරු මන්ත්‍රීවරයෙක් කරුණාකර මේ ප්‍රශ්නය අහනවා. ගරු ජයසිරි ජයසිරි මැතිතුමාගේ ප්‍රශ්නය. බොහොම ස්තුතියි. ප්‍රශ්නාංක 4 ගරු වෛද්‍ය නයින්ද ජයසිරි මැතිතුමාගේ ප්‍රශ්නය ගරු මන්ත්‍රීවරයෙක් අහනවාද?
අහනෝ. ආසයක් මාසයක් කල්ලිලා.
ප්‍රශ්නාංක 6 ගරු පද්ම උදේශාන්ත ගුණසේකර මැතිතුමාගේ ප්‍රශ්නය ගරු මන්ත්‍රීවරයෙක් අහනවාද?
සභාගත කරනවා.
ගරු ඉෂාක් රහමාන් මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නය ගරු මන්ත්‍රීවරයෙක් අහනවාද?
ස්වදේශ කටයුතු මැතිතුමා මාසයක් කල්ලිලා.
ගරු මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමාගේ ප්‍රශ්නය ගරු මන්ත්‍රීවරයෙක් අහනවාද?
සභාගත කරනවා නියෝජ්‍ය කතානායකතුමා.
ප්‍රශ්නාංක 14 ගරු ආනන්ද අලුත්ගමගේ මැතිතුමාගේ
ප්‍රශ්නය අහනවා. සභාගත කරනවා.
ප්‍රශ්නාංක 15 ගරු මරික්කාර් මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නය ගරු මන්ත්‍රීවරයෙක් අහනවා.
උදල් නැමෙතුමා සති දෙකක් ඉල්ලනවා.
බොහොම ස්තුතියි. පාර්ලිමේන්තු ස්ථාවරණ යුග 27-2 යටතේ ප්‍රශ්නය ගරු අනුරාධ සනායක මැතිතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. 21 වෙනි දින සිදු පාස්කු ප්‍රහාරයෙන් පසුව රටේ ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳවත් ජනාධිපතිවරයා විසින් පත් කරලා තිබෙන කමිටුව පිළිබඳවත් මෙම සභාවේ අවධානය යොමු කරන කැමැත්තෙමි. පසුගිය අප්‍රේල් මාසේ 21 වෙනි පාස්කු ඉරිදින ස්ථාන අටකදී සිදු ඉස්ලාමීය උමුතු අන්තවාදී ත්‍රස්ත ප්‍රහාර මාලාව සොයා බලා වාර්තා කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පසුගිය අප්‍රේල් මාසේ 21 වෙනි දින ත්‍රිපුද්ගල විශේෂ විමර්ශන කමිටුව පත්කනු ලැබුවා. මෙම කමිටුව අප්‍රේල් මාසේ 22 වෙනි දිනෙහි වැඩ ආරම්භ කරනු ලැබුවා. පසුගිය මැයි 1 දින ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති නිදහස් පක්ෂයේ මේ දින සමරුවේදී ජනාධිපතිවරයා විසින් මෙම කමිටුව අන්තර්කාලන වාර්තාව තම අතර පත් වූ බව ප්‍රකාශයට පත් කළා. එසේම මෙහිදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ නීතිපතිවරයා සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන ප්‍රකාශයට පත් කර තිබුණා. ඒ වගේම මෙහි අවසන් වාර්තාවක් සති දෙකක් ඇතුළත රට ඉදිරිපත් කරන බවට වාර්තා කරා. ඒ වගේම තවත් ස්ථානයකදී වෙසක් පෝයට පෙර මෙම වාර්තාව ඉදිරිපත් කරන බවත් ප්‍රකාශයට පත් කර තිබුණා. මේ අතර මැයි මාස මුලදී ජනාධිපති මාධ්‍ය ඒකක විසින් නිවේදනයක් නිකුත් කරමින් මෙම විශේෂ විමර්ශන කමිටු හිටපු ආරක්ෂක ලේකම් සහ හිට පොලිස්පතිවරයා ඇතුළු ඉහළපෙළේ රාජ්‍ය නිලධාරීන් ගණනාවකම ප්‍රකාශ සටහන් කරගෙන අවසන් බව ප්‍රකාශ කර තිබුණා. එසේ මේ මාසය තුළ සාක්ෂි රැස්කිරීම අවසන් නැති බවද මාධ්‍ය වාර්තා කර තිබුණා. විවිධ පටු අවශ්‍යතා මත විවිධ පිරිස් විසින් සමාජ හමුවේ ව්‍යාජ පුවත්සා කටකතා ව්‍යාප්ත කරමින් තිබෙනවා. මෙවන් මොහොතක ලාංකේය සමාජ මහත් කම්පන ලක් කළ මෙම සිදුවීම් පිළිබඳව සත්‍ය තොරතුරු සමාජයට කඩිනම නොලැබීම හේතුවෙන් මහත් ව්‍යාකූල තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතිනවා. එහෙයින් මේ කමිටු වාර්තාව මම හිතන්නට වැදගත් මේ පිළිබඳ ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳ ජනතාවට තේරුම් ගන්න. මේ තත්ත්වය තුළ පහත ගැටළු වලට ගරු අග්‍රාමාත්‍යවරයා මහිත ජනාධිපතිතුමා වෙනුවෙන් මේ පාර්ලිමේන්තුවට පිළිතුරු සපයන ඇතම බලාපොරොත්තු වෙනවා. 1. විශේෂ විමර්ශන කමිටුවේ අවසන් වාර්තාව ඉදිරිපත් කරනු ලබන්නේ කවදාද? ඒ පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කරනු ලබන්නේද? මේ වන විට ලැබී ඇති අන්තර්කාලන වාර්තාවේ සොයා ගැනීම හා නිර්දේශ කවරේද? ඒ පදනම් කරගෙන ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද? ව්‍යාප්ත වෙමින් යන ව්‍යාජ තොරතුරු වෙනුවට සත්‍යතර සමාජයට ඉදිරිපත් කිරීම සඳහා ආණ්ඩු ගනු ලබන වැඩපිළිවෙළ කවරේද? අමතර වශයෙන් කරු නියෝජ්‍ය කතානායකතුමනි, ඒ වගේම ජනාධිපතිවරයා විසින් විශේෂ ජනාධිපති විමර්ශන කමිටුවක් පත් කරා වර්තමාන ආණ්ඩුවේ වංචා දූෂණ සෙවීම පිළිබඳ. ඒ කමිටු වාර්තාවත් මා දැක්ක මාධ්‍ය වාර්තා කළ තිබෙනවා. මීට දින කීපයකට පෙර ජනාධිපතිවරයාට ලබා දී තිබෙන බව. එනිසා මම දැනගන්න කැමැති වර්තමාන ආණ්ඩුවේ වංචා දූෂණ සෙවීම පිළිබඳව ජනාධිපති විමර්ශන කමිටුවේ වාර්තාවද මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවාද? ඒ වගේම ඒ ඉදිරිපත් කරවහම ඒ පිළිබඳ පූර්ණ විවාදයක් මේ පාර්ලිමේන්තුවේ පැවැත්විය යුතු කියන යෝජනාවද අපි ඉදිරිපත් කරනවා. බොහොම ස්තුතියි ගරු නියෝජ්‍ය කතානායකතුමනි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි,
එතුමා විසින් 27 දෙක යටතේ අහන ලද ප්‍රශ්න 4කට පිළිතුරු ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලබා දීලා තිනවා. ඒ ලබා දීපු පිළිතුර මම එලෙසම ඔබතුමාට දැන් ඉදිරිපත් කරනවා. පළවෙනි ප්‍රශ්නේ හරියට අහනවා, විශේෂ විමර්ශන කමිටුව අවසන් වාර්තාව ඉදිරිපත් කරනු ලබන්නේ කවදාද? එය පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කරනු ලබන්නේද කියලා. එහෙන් ලැබිලා තියෙන පිළිතුර අනුව 2019 මැයි මාස 31 වෙනි දින කමිටුවේ කටයුතු අවසන් කර අවසන් වාර්තාව එම කමිටුව විසින් මේ වන විට සකසමින් පවතී. එය නිමා වූ සැනින් අතිගරු ජනාධිපතිතුමා වෙත ලබා දීමට කටයුතු කරන බව කමිටුව විසින් දන්වා ඇත. දෙවැනියට ඔබතුමා අහනවා, මේ වන විට ලැබී ඇති දෙවැනි ප්‍රශ්නයට උත්තරේ තියෙනවා, මේ වන විට ලැබී ඇති අන්තර්කාලීන වාර්තාවේ සොයා ගැනීම හා නිර්දේශ කවරේද කියලා. පිළිතුර හැටියට ලබා දීලා තියෙනවා, ගරු නීතිපතිතුමා වෙත අවසන් වාර්තාව ලද පසු එතුමා විසින් ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ උපදෙස් ලබා දීමට නියමිතයි කියලා. ඔබතුමා තුන්වෙනියට අහනවා, එය පදනම් කරගනිමින් ගනු ලැබ ඇති ක්‍රියාමාර්ග කවරේද කියලා. ගරු නීතිපතිතුමාගේ උපදෙස් ලද පසු ඉදිරි ක්‍රියාමාර්ග ගනු ලැබේ කියලා පිළිතුර තිබෙනවා. අවසාන වශයෙන් ඔබතුමා අහනවා, ව්‍යාප්ත වෙමින් යන ව්‍යාජ තොරතුරු වෙනුවට සත්‍ය තොරතුරු සමාජයට ඉදිරිපත් කිරීම සඳහා ආණ්ඩුව සතුවන වැඩපිළිවෙල කවරේද කියලා. පොලිස් සහ ත්‍රිවිධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරුන් දෛනිකව මාධ්‍ය ප්‍රකාශ මගින් ජනතාව වෙත නිවැරදි තොරතුරු ඉදිරිපත් කරනු ලැබේ කියලා පිළිතුර තිබෙනවා.
ගරු අනුරචනායක මහත්මයා,
කිසිසේත්ම මා අසපු ප්‍රශ්නෙට සම්පූර්ණ පිළිතුරක් ලබා දීලා නැහැ ආණ්ඩු පක්ෂ විසින්. මා එකක් ඇහුවා, එම වාර්තාව ඉදිරිපත් කරන්න කවදාද? හරි, ඒ පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන්නේ. එනේ එවැනි වාර්තාවක් ජනාධිපතිවරයාට ලබා දුන්නාට පසු දැන් සාක්ෂි විමසල අවසන් වාර්තාව සකස් කළ ජනාධිපතිවරයාට බාර දුන් පසු ඒ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවාද කියලා මම නිශ්චිත වශයෙන් අසා තිබෙනවා. හැබැයි ඒට නිශ්චිත වශයෙන් පිළිතුරක් ලබා දීලා නැහැ. ඊළඟ මම ඇහුවා, එම අන්තර්කාලන වාර්තාවේ නිර්දේශ කවරේද? ඒක අපි දැනගන්න අයිතියක් තිබෙනවා. ගරු කතානායකතුමනි, ඒක නීතිපති දෙපාර්තමේන්තුව හෝ නීතිපතිවරයා පැටලෙවීම කිසිම අදාළත්වයක් නැහැ. ජනාධිපතිවරයා විසින් අන්තර්කාලන වාර්තාවක් ලබා දී තිබෙනවා නම් ඒ වාර්තාවේ මෙම තත්ත්වය පිළිබඳ ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ යම් නිර්දේශම් ප්‍රමාණයක් ඉදිරිපත් කොට ඇති. අපි ඉල්ලන්නේ නිර්දේශ දෙන්න කියලා පාර්ලිමේන්තුවට. ඉතින් ඒකත් මේ පිළිතුරේ සම්පූර්ණ වෙලා නැහැ. ඊළඟ මේ නිර්දේශ මත පදනම් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද කියලා විමසලා තිබෙනවා. ඒක නිර්දේශත් නැහැ, ඒ නිර්දේශ මත පදනම්ව ක්‍රියාමාර්ගත් නැහැ. ඒ නිසා ගරු නියෝජක කතානායකතුමනි, අපි මෙවැනි ප්‍රශ්නයක් අහන්නේ මේ නිශ්චිත මොහොතේ සමාජයේ මතුවී තිබෙන අර්බුදකාරී තත්ත්වයන් පිළිබඳව. ඒ ආණ්ඩිය වගකීම තමයි ඒ අසන ප්‍රශ්නෙට පරිපූර්ණ පිළිතුරක් ලබා දීම. දැන් ආණ්ඩිය සම්ප්‍රදායක් බවට පත් වී තිබෙනවා, බොහෝ අවස්ථාවල පිළිතුරු දෙන්නේ නැහැ. දැනටමත් මා හිතර මා විසින් නිකුත් මේ අසන ලද ප්‍රශ්න තුනකට පිළිතුරු ලබා දීමට නියමිතව තිබෙනවා. ඒ පිළිතුරු ලබා දීලා නැහැ සමහර වෙලාවට ගරු නියෝජ්‍ය කතානායකතුමනි. සමහර වෙලාවට ලබා දෙන පිළිතුරු අර්ධ, සමහර ඒවා පිළිතුරු අසත්‍යයි. ඒ නිසා නියෝජ්‍ය කතානායකතුමා මා ඉල්ලාටින්නේ පාර්ලිමේන්තුවේ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් ඇටිට අපි විසින් අසන ප්‍රශ්නවලට ආණ්ඩුව පූර්ණ උත්තරයක් ලබා දෙන්න. ඒ නිසා මම නැවතත් ඔබතුමාට කියන්නේ මෙම ප්‍රශ්නෙට ලබා දී තිබෙන පිළිතුරු පිළිබඳ අපි සෑහීමකටපත් වෙන්නේ නැහැ. සම්පූර්ණ පිළිතුරක් ලබා දෙන්න කියලා ඔබතුමාගේ නියෝගයක් බලාපොරොත්තු වෙනවා.
ගරු අමාත්‍යවයි පිළිබඳ වෙන කාරණාවක් කියන්න තියෙනවද ඔබතුමාට?
මේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් දැනුම් දීපු පිළිතුර තමයි අපි
මේ කානාටික ගරු මේ ගරු අනුසනායක මැතිතුමා කියපු කානාටික සම්බන්ධ කළා. මේකට
තවදුරටත් අපි ඒ ගැන පැහැදිලි කරන්න
ඉල්ලන වැඩ පිළිලා කරගස්වන්න හොඳයි. බොහොම ස්තුතියි. ඔනබල් ඩග්ලස් සේවනන්ද ගරු විමල් වීරවංශ මැතිතුමා,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 2019 ජූනි 3 දිනේ දාතම සහිතව ගරු මුදල් ඇමතිතුමා ලිපියක් යවලා තියෙනවා වතිකානුවේ පාප් වහන්සේට. ඒ ලිපිය මගින් අතිගරු කාඩිනල්තුමන්ව බරපතල ලෙස විවේචනයට ලක් කරලා තියෙනවා. චෝදනා ගණනාවක් එල්ල කරලා තියෙනවා. අපි පිළිගන්නවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් හැමෝම පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පස්සේ කාඩිනල්තුමාගේ භූමිකාව ඉතා ප්‍රශස්ත ලෙස ඇගීමට ලක් කළා. රටේම ගෞරවයට පාත්‍ර වෙච්ච ආගමික නායකයෙක් බවට පත් වුණා. රටම එහෙම අගය කරනකොට මේ රටේ මුදල් ඇමති දැයකේ තියෙන එක චෝදනාවක් තමයි පාස්කු ප්‍රහාරය පිටිපස්සේ ඇමරිකාව හිටියයි කියලා කාඩිනල්තුමා කිව්වයි කියන එක.
මන්දන්න තරමින් කාර්යනතුම එහෙම රටක නමක් නම් කළ කියලා නැහැ. අනිත් එක තමයි මේ රට සිංහල බෞද්ධ රටක් හැටියට කාර්යනතුමා පිළිගැනීම. ඒකත් වරදක් හැටියට තමයි මංගල සමරවීර මහත්තයයි ලිපියෙන් පෙන්නලා තියෙන්නේ. ඉතින් රජයේ ප්‍රබල ඇමතිවරයෙක් මේ විදිහට මේ රටේ ආගමික නායකයන් ටෙරෙහිව එක එක තැන් වලට පැමිණිලි කරනවා නම් මේ රට අද අරගෙන යමින් තිබෙන්නේ කොහෙටද? මං හිතනවා අග්‍රාමාත්‍යතුමා ඇතුළු ඒ වගේම එතුමත් එක්ක ඇමති මණ්ඩලයේ ඉන්න ඇමතිවරයෙක් මීට කලිනුත් ට්විටර් ගිණු මේ කාඩිනල්තුමාගේ භූමිකාව අවමානයට ලක් කරලා තිබුණා, ජාතිවාදී උස ගන්නවනවා කියලා තිබුණා. ඒ නිසා කරුණා කරලා දිගින් දිගටම මේ රටේ මේ සංවේදීව බලලා මේ රටේ කවුරුත් අගය කරන ආගමික නායකයෙකුට විරුද්ධව මේ අභූත චෝදනා ඉල්ල කරන එක නතර කරන්න කියලා අපි ඉතා ඕන කමින් ඉල්ලනවා.
ගරු සභානායකතුමා,
අර නියෝජ්‍ය කතානායකතුමනි, මේ වෙනි ප්‍රශ්නයක් අහනකොට අදාළ ඇමතිවරයට නෝටිස් දීලා අහන්න ඕන. මේ පාර්ලිමේන්තුවේ නිකන් හිතෙන වෙලාවට නැගිටලා මේ වහන්න බෑ. He must give notice. නෝටිස් දීලා ඇමතිවරයට කොටයි. 27
යටතේ ඒ කාණේ දැන් මතුවෙච්ච නිසා
give notice. මේ මේ මෙහෙම මෙච්චර කල් පාර්ලිමේන්තුවේ ඉන්නවා මේක දන්නේ
නෑ. මෙයා බෝම්බ ගහනවා කියන එකට.
ඔව්.
ගරු ඉමාල් වීරවංශ මහතුමා, හැබුතුමාට මේ ප්‍රශ්නේ මට අවස්ථාව දුන්නේ ගරු අනුරසේනායක මහතුමා මේ සම්බන්ධයෙන්ම ප්‍රශ්නයක් කතා කරපු නිසා. දැන් සාමාන්‍යයෙන් නම් ඔබතුමා ඒ කාරණේ ඉදිරිපත් කළා, ඒ අමතිවරයාගෙන් ඒකට උත්තරයක් ලබා ගැනීම වඩා සුදුසුයි.
මම පිළිගන්නවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, වඩා සුදුසුයි ඒ විදිහට මට අහන්න තිබුණා. නමුත් අද සිකුරාදා, මේක මම අද උදේ දැනගත්තේ. ඒ නිසා මම ගරු සභානායකතුමාගෙන් ඉල්ලා සිටිනවා මීළඟ පාර්ලිමේන්තු සතියේ පළවෙනි දවසේ හෝ මේ පිළිබඳව ප්‍රතිචාරයක් දක්වන්න. රටම පිළිබඳ ආගමික නායකයෙකුට විරුද්ධව වතිකානුවට පැමිණිලි කරන ඇමති වෘත්ති යාගෙන තමුන්වහන්සේ මොකද්ද මේ කරන ආණ්ඩුව?
ඒ පිළිබඳව අවශ්‍ය කටයුතු කරන්නම්.
කාරණාවට පෙර මම කතෝලික මන්ත්‍රීවරයෙක් විදිහට කතා කරන්නේ. ගරු විමල් වීරංශ මැතිතුමාම ට්විටර් පණිවිඩයක් පිළිබඳව ගරු සභානායකතුමාගේ මෙඩිසල ඇව්වා. ආපහුම කිව්වා ඒ ඇමතිතුමා ඇවිල්ලා උත්තර දෙනවා කියලා. අද ඒ ඇමතිතුමා මේ දක්වා ඒකට උත්තර දුන්නේ නැහැ. අපි ආන්නේ එදා ඒ ට්විටර් පණිවිඩය මංගල සමර ඇමතිතුමාගේ අද එතුමාගේ
මේ පිළිබඳව ගරු මන්ත්‍රීතුමා
ආණ්ඩුවේ ස්ථාවර ඊළඟට අද ගරු නියෝජ්‍ය කාර්යක සභාවතුමේ විනාඩියක් දෙන්න කතෝලික ජනතාව වෙනුවෙන් කතා කරන්න. මොකද පාස්කු ප්‍රහාරයෙන් විශාල මේ ප්‍රශ්නයක් වුණේ අපිට. ඒ නිසා අපි මේ ලිපිය පිළිබඳ සත්‍ය අසත්‍යතාවය දන්නේ නැහැ. අපිට දැනගන්න ඕනේ මේ ලිපිය මංගල සමර ඇමතිතුමා විසින් නිකුත් කරපු එකක්ද,
ඔබතුමා කියන කාරණේ පැහැදිලි දැන්. ගරු සභානායකතුමා යෝජනා කළ විදිහට 27 යටතේ මේ ප්‍රශ්නේ අහන්න. එතකොට ගරු ඇමතිතුමා ඇවිල්ලා ඒ පිළිබඳව පිළිතුරක් දෙයි.
ඉතක මෙතුමාට කාඩිදල්තුමා දොස් කිව්වා. අර නඩුවට ඇගිලි ගහලා.
බොහොම ස්තුතියි ගරු ඩග්‍රසේවනන්ද. ඔනබල් ඩග්‍රසේවනන්ද. ඔනබල් ඩග්‍රසේවනන්ද.
ගෞරව பிரதி சபாநாயகர் அவர்களே, ஆரம்ப கைத்தொழில் மற்றும் சமூக வலுவூட்டல் கௌரவ அமைச்சர் தயா கமகே அவர்களிடம் கேட்பதற்கு அனுமதித்ததற்கு நன்றி. நாட்டிலே ஏற்கனவே சுமார் 14 லட்சம் சமுர்த்தி பயனாளிகள் இருக்கின்ற நிலையில் மேலும் 6 லட்சம் பேருக்கு புதிதாக சமுர்த்தி உரித்து பத்திரம் வழங்குகின்ற நிகழ்வுகள் தற்போது ஆரம்பிக்கப்பட்டு வருவதை அவதானிக்க முடிகின்றது. ஏற்கனவே சமுர்த்தி திட்டம் மூலமாக பயன்களை பெறுகின்றவர்கள் அங்கத்துவம் மற்றும் உரித்து பத்திரங்களை பூர்த்தி செய்தும் அந்த ஆவணங்கள் பிரதேச செயலக மட்டத்தில் பேணப்பட்டும் பயனாளிகள் ஆவோர் சிறுகுழுக்களில் இணைந்தும் சமுர்த்தி வங்கியில் கணக்குகளை ஆரம்பித்தும் சேமிப்புகளை மேற்கொண்டுமே சமுர்த்தி பயனாளிகளாக உள்வாங்கப்பட்டுள்ளனர் என தெரிய வருகின்றது. இவ்வாறு சமுர்த்தி பயனாளிகளாக உள்வாங்கப்பட்டவரது குடும்பம் சார்ந்த பிறப்பு, திருமணம், நோய்வாய்ப்படல், இறப்பு போன்ற சம்பவங்களின் போது சமூக நன்மைகள் அக்குடும்பங்களுக்கு கிடைக்கின்றது. இத்தகைய நிலையில் தற்போது வழங்கப்பட்டு வருகின்ற சமுர்த்தி உறுதி பத்திரம் என்பது எமது மக்கள் மத்தியில் பல்வேறு சந்தேகங்களை தோற்றுவித்திருக்கின்றது. இது ஏதோ ஒரு ஏமாற்று ஏற்பாடு என்ற சந்தேகம் எமது மக்களிடையே ஏற்பட்டிருக்கின்றது. இந்த நிலையில் இந்த விடயம் தொடர்பில் பின்வரும் கேள்விகள் எழுகின்றன. ஒன்று, தற்போது புதிதாக வழங்கப்பட்டிருக்கின்ற சமுர்த்தி உரித்து பத்திரம் மூலமான திட்டம் நிலையானதா எந்த வகையில்? இரண்டாவது, ஏற்கனவே சமுர்த்தி பயனாளிகளாக இருக்கின்றவர்களை சமுர்த்தி திட்டத்தில் உள்வாங்கப்பட்ட போது கடைபிடிக்கப்பட்டுள்ள நடைமுறைகள், புதிதாக தற்போது இணைத்துக் கொள்ளப்படுபவர்கள் தொடர்பில் கடைபிடிக்கப்படுகின்றனவா எந்த வகையில்? மூன்றாவது, சமுர்த்தி பயனாளிகளாக தற்போது இருப்பவர்கள் ஒரு குறிப்பிட்ட கால பங்களிப்பை செலுத்திய பின்னரே சமூக பாதுகாப்பு நன்மைகளை பெறலாம், ஆனால் புதிய பயனாளிகள் எந்த வகையில் பெற்றுக் கொள்வார்கள்? நாலாவது, ஏற்கனவே சமுர்த்தி பயனாளிகளின் பிள்ளைகளுக்கு கல்வி கொடுப்பனவென்ற வகையில் காப்போத்தா சாதாரண தர பரீட்சையில் சித்தி அடைந்த பின்னர் உயர்தரம் கற்பதற்கு 2 வருடங்களுக்கு மாதம் 1,500 ரூபா வீதம் புலமை பரிசில் திட்டம் நேர்முக தெரிவு கூடாக மேற்கொள்ளப்பட்டு வந்தது. அந்த முறை இனியும் தொடருமா அல்லது எல்லோருக்கும் வழங்கப்படுமா? ஐந்தாவது, ஏற்கனவே சமுர்த்தி பயனாளிகளாக இருப்பவர்களில் ஒரு பகுதியினரை ரத்து செய்துவிட்டு புதிய தெரிவுகளை சேர்த்துக் கொள்கின்றீர்களா, அல்லது ஏற்கனவே இருப்பவர்களுக்கு மேலதிகமாக 600,000 பயனாளிகளை இணைத்துக் கொள்கின்றீர்களா? ஆறாவது, மேற்படி புதிய சமுர்த்தி பயனாளிகளுக்கான கொடுப்பனவுகளுக்குரிய நிதி எங்கிருந்து ஒதுக்கப்படுகின்றது? தற்போதைக்கு எவ்வளவு நிதி ஒதுக்கப்பட்டுள்ளது? ஏழாவது, போரினால் அதிகம் பாதிக்கப்பட்ட கிளிநொச்சி முல்லைத்தீவு மாவட்டங்களில் இதுவரை எவ்வளவு பேர் பயனாளிகளாக உள்வாங்கப்பட்டுள்ளனர்? அந்த மாவட்டங்களின் தேவையை பூரணமாக பூர்த்தி செய்ய முடியுமா? மேற்படி எனது கேள்விகளுக்கான பதில்களையும் எடுக்கப்படக்கூடிய நடவடிக்கைகள் தொடர்பிலான விளக்கங்களையும் கௌரவ அமைச்சர் த. கமகி அவர்கள் வழங்குவார் என எதிர்பார்க்கின்றேன்.
சமுர்த்தி பிரச்சனை கண்ணாமா காலத்தினோ கரு தமகி அமைத்துமா நபர் சச்சிவாரதி
உத்தரவு
ආයෝජනය කිරීම පිළිබඳව දැනට පවත්නා ක්‍රමවේදයේ වන්නේ භාණ්ඩාගාර බැඳුම් කර ප්‍රාථමික වෙන්දේ සිවලට සහභාගී වීම සහ එදී තරංකාරී බිල ගණන් ඉදිරිපත් කර ඒවා දිරා ගැනීමයි. ඒ අනුව සේවා කාර්ත සාධක අරමුදල ආයෝජනය කළ ආයෝජන කලබේ 95% රාජ්‍ය සුරකම ආයෝජනය කර ඇත. පස්ස තුන සේවා කාර්ත සාධක අරමුදල් పూర్వ ఆయోజన తీర్ణ తొరతురు మిల సంవేదీ హా వెల్దపొల సంవేదీ బెవిన్ ఆయోజన తీర్ణ గను లబన పార్శ్వయన్ ఎమ తొరతురు బాహిర పార్శ్వయన్ మెత ఇదిరిపత్ కరను నొలబై ఈ అనువ మే ప్రశ్నయ సందా పిలితురు సపీవ నొహక సేవకార్త సాద కర్ బుదల్ విసిన్ అర బుదల విసిన్ మాస తుడకడ వరక్ యావత్ కాలిన కరలద ఆయోజన కలమ సేవ అర బుదలే వెం బడవియే ప్రకాశన పత్కరుల్ లెబి අතර EPF මුදල් ආයෝජනය කිරීමෙන් ලද උපලබ්ධි වූ ලාභ වගුව එකෙහි දක්වා ඇත. වගුව එකෙහි මං
කියන්න
ප්‍රශ්න පහ. ප්‍රශ්නගත කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වෝවාරික විගණනයක් සිදු කරමින් පවතී. අදාළ විගණනයන් පසුව සුදුසු විවර ගනු ඇත. 2015 බැඳුම් කර ආයෝජනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිතුමා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කරන ලද පැමිණිල්ලක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධ ක්‍රියාමාර්ග වලට එළඹී ඇත. වගුව 1 කොටස ආයෝජනය මත උපලබ්ධි වූ ආදායම
98 මිලියන 9.28යි 98 ඕ 99 මිලියන 43යි 0.55යි 2000යි 82යි 0.53 2001 මිලියන 114යි 40 2002 මිලියන 236යි 2003 706යි 2004 438යි 2005 912යි 2006 439යි 2008 224යි 2009 347යි 2010 1663යි 2011 2678යි 2012 3016යි 2014 5598යි 2015 4065යි 2016 4714යි 2017 2993යි 2018 3894යි මම ඔබට දෙන්න
ගරු අනුරද සනායක මන්තුමා
මිලියන මොකද්ද අපි කොටස් වෙනද පොලේ ආයෝජනය කරන ප්‍රමාණයද ආයෝජන වලින් ලබන ලද ලාභයද මොකද්ද ඒක
ආයෝජන මත උපලබ්ධ වූ ආදායම
ආදායම ඒ කියන්නේ කොටස් වෙනද පොලේ
ඔව් කොටස් වෙනද පොලේ
කොටස් වෙනද පොලේ ආයෝජනයෙන් හරහාද
ඔව් ඒක තමයි කියුවේ
හරි
මම උතුම් නෑ මම උතුමාට කලින්වත් කිව්වා මේ ETF මුදල් රජය අප වෙනවා
ඔව් ඔව් රජය
පාඩුවක් උනොත් රජය කර ලබා දෙනවා
ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඇත්තටම භයානක මේවැනි රජයක් මේකට අප වෙන එකම තමයි භයානක ගරු නියෝජ්‍ය ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම මේ ඉතා පැහැදිලිව ඔබතුමා කිව්වට අපි දන්නවා පහුගිය කාලේ පුරාවටම මේ EPF අරමුදලේ මුදල් කොටස් වෙනද පොලේ ආයෝජනය කිරීම හරහා තමයි තෝරා ගන්නා ලද යම් කෘප්‍රකට ජාවාරම්කරුවන් කීප දෙනෙකුට ලාභය උත්පාදනය කරේ. ඒක හංගන දෙයක් නෙවෙයි. එන්ට්‍රස් සමාගමේ මුදල් ආයෝජනය කරේ කොහොමද? එම බැංකුවේ. ඔබතුමා දන්න ඔබතුමාගේ නුවර පළාතේම අයිතිකරුවෝ ඉන්නේ. ඒ ඒ සමාගමේ මුදල් තැන්පත් කරේ කොහොමද? කඩා වැටෙන සමාගම්වල කොටස් සේවක අර්සාද කරමුදුල මිලදී ගත්ත. ඒ වගේම අපිට මතකයි සිරාණි බණ්ඩාරනායක මැතිතුමියගේ ස්වාම්පුරුෂය සභාපති ධූරධරණට NSB ආයතනික. ඒ NSB ආයතනයේ කොටස් මිලදී ගත්තේ කාගේ කොටස්ද? ඒ පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන. ඒවා ඉතා
ප්‍රශ්න යාලා තියෙන්නේ
ගනු. මම අවසන් කරනවා.
ප්‍රශ්න යාලා තියෙන්නේ ETF investments ගැන. ඔව්. ඉවෙන් විත් ඔය
නෑ නෑ මම ප්‍රශ්න කරන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි.
ප්‍රශ්න යාලා තියෙන්නේ ETF investments ගැන.
නෑ.
ඔබතුම අවසන් කරන්න ඕන ප්‍රශ්න.
මම අවසන් කරන්නම්. සේවක අර්සාධකයේ අරමුදල් කොටස් වෙළඳ පොලේ ආයෝජනය කිරීම ඒ සේවකයන්ගේ පැත්තේ ඵලදායිතාවයට වඩා පැවති පාලනයන් සහ පවතින පාලනයන් එම මුදල් උපයෝගී කරගත්තේ කොටස් වෙළඳ පොලේ කුප්‍රකට ජාවාරම්කරුවන්ට අවශ්‍ය වෙන මුදල් සම්පාදනය කරගන්න අවශ්‍ය වෙන ලාභය ක්‍රස් කරගන්න ඒ සඳහා ඕනතරම් දත්ත තිබෙනවා විශේෂම කරු නියෝජ්‍ය කතානායකතුමනි ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණිලි කරලා පරීක්ෂණ පැවැත්වෙනවා ඒ වගේම විනිමය පාලන ඒ ආයතනය තුල ඒ ආයතනය තුලත් මේ පිළිබඳව පරීක්ෂණ පැවැත්වෙමින් තිබෙනවා. හැබැයි පරීක්ෂණ අවුරුදු 4-5 ඇදමින් තිබෙනවා. එසේ තිබියදී තමයි යලි යලි ගරු නියෝජ්‍ය කතානායකතුමා ආණ්ඩු උත්සාහ කරමින් තිබෙන්නේ සේවක අර්සාධක අරමුදලේ තියෙන තවත් මුදල් ප්‍රමාණයක් කොටස් වෙනද පොලේ ආයෝජනය කරන්න. ඒ ආයෝජනයෙන් අර සේවකයන් ලැබිච්ච ප්‍රතිලාභයක් නැහැ. හැබැවිම සිදු වී තිබෙන්නේ සේවකයන්ට ලැබිය යුතු ප්‍රතිලාභ අහිමි වීමයි ගරු නියෝජ්‍ය කතානායකතුමා ඒක තමයි අපි ප්‍රශ්නේ මතු කිරීමේ මූලික පදනම වුණේ.
ඔබතුමාගේ පිළිබඳව වනාහරි ඊට අමතරව කාරණයක් කියන තුන කරෝ සභානායකතුමා
මම මෙතුමා ඉදිරිපත් කරපු කාරණු මම මුදල් නැමැතුමාට යොමු කරන්න නමුත් අපි පැහැදිලිව පෙන්වලා තියෙනවා අවුරුදු 15 තිස්සේ ලාභ ලැබලා තියෙනවා
හොඳයි
මුදල් ETF මුදල් ආයෝජනය කළා ලාභ ලැබලා තියෙනවා
හොඳයි බොහොම
සතුටුයි මම හැමදාම කියන්නේ යම් අවස්ථාවලදී
අපිට මෙතනින් එහාට මේ කාරණේ ගැන සාකච්ඡා කරන්න අවස්ථාවක් නැහැ කරෝ මන්ත්‍රීතුමා
එතුමාට ඕන විවාදයක් ඉල්ලන්න කියන අපි විවාදයක් දෙන්න
අනුසනායක මන්තුමා අවසාන කාරණේ
පුළුවන් නම් සභානායකවරයාට මම ඉල්ලා හිටිනවා ආයෝජනයත් ලැබපු ලාභයේ ප්‍රතිශතයක් පෙන්වන්න කියලා.
හරි බොහොම සතුටුයි.
සාමාන්‍ය බැඳුම් සාමාන්‍ය බහණ්ඩාගාර බිල්පත්වල තැන්පත් කර 111කට ආසන්න පොලි අනුපාතයක් ලැබෙනවා. හැබැයි මෙම කොටස් වෙනද පොලේ මේ මුදල් ආයෝජනයේ සියයට තුන්නකටත් වඩා අඩු ප්‍රතිලාව තමයි ලැබිලා තිබෙන්නේ. ඒ නිසා සංඛ්‍යාත්මක අගය නෙවෙයි මෙම ආයෝජනයත් ලබන ලද ප්‍රතිලාභත් අතර ප්‍රතිශතාත්මක අගයගේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා ඔබතුමා මුදල් අමාත්‍යවරයාට කියන්නේ.
හොඳයි, බොහොම ස්තුතියි ගරු.